අයිබුවන්, ඉන්දියාවේ මැතිවරණ ළඟදි පැවැත්වෙන නියමිත මැතිවරණය ගැන අපි පොඩි කතාබහක් කරා මීට කලින්. ඇත්තටම මම මේ ඒ අවස්ථාවේදී ඕගොල්ලන්ට කිව්වා මම සාකච්ඡා කරන්න බලාපොරොත්තුෙන් හිටියා ඉන්දියා සන්ධානය ගැනත්, මේ අලුතෙන් ඇතිවෙච්ච සන්ධානය ගැනත්. මේ ඉන්දියා සන්ධානය ගැන කතා කරන එක මම පොඩ්ඩක් පස්සට තියෙනවා කියලා. මොකද හේතුව මට ලැබිච්ච සමහර ප්‍රශ්නත් එක්ක මට තේරුණා ඊට කලින් අපි සාමාන්‍යයෙන් මූලික දේවල් ටිකක් කතා කරලා ඉන්න එක හොඳයි කියන එක. ඉතින් ඔගොල්ලන් මගේ කලින් පොඩ්කාස්ට් එක තියෙනවා 2024 ඉන්දියානු මැතිවරණයට මැතිවරණය කියලා පෙරවදනක් කියලා. අන්න ඒක ඇහුවේ නැත්නම් ඒක අහලා හිටියොත් සමහරට ඔගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඉන්දියාවේ පොලිටික්ස් ගැන ඉගෙන ගන්න අලුත් කෙනෙක්ට. ඉන්දියාවේ පොලිටික්ස් ලංකාවට ගොඩක් වැදගත් වෙන හින්දා මම හිතන්නේ අපි හැමෝම අවධානය යොමු කරන්න ඕනි කියලා ඉන්දියාවේ පොලිටික්ස් වලට. මම බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට දිගටම මේ පුළුවන් හැම වෙලාවකම ඉන්දියාවේ පොලිටික්ස් ගැන මේ වගේ ටිකක් දිග කතා බහකට යන්න සාමාන්‍යයෙන් YouTube එකේ කරන පොඩි පොඩි වීඩියෝස් වලට අමතරව. ඉතින් අද මම හිතුවේ සාකච්ඡා කරන්න ඕනේ කියලා ඉන්දියා සන්ධානය ගැන. ભારતીય ජනතා පක්ෂය පරාජය කිරීමේ අරමුණින් විපක්ෂ කණ්ඩායම් එකතු වෙලා හදාගත්තු සන්ධානය තමයි ඉන්දියන් නැෂනල් ඩිවලොප්මන්ට් ඉන්ක්ලූසිව් අලයන්ස් කියන එක. ඉන්දියා කියලා අපිට කියන්න පුළුවන්. මේකට සිංහලෙන් මං හිතන්නේ අපිට කියන්න වෙන්නේ ඉන්දියානු ජාතික සංවර්ධන අන්තගෘහිත සන්ධානය වගේ නමක්. මම හරියටම දන්නේ නැහැ. ඉන්ක්ලූසිව් කියන්නේ හැමෝම එකතු කරගන්නවා කියන එක. හින්දියෙන් ભારતીય රාෂ්ට්‍රීය විකාශාත්මක සමාවේශී ගත්බන්ධන කියන එක තමයි ඉන්දියා සන්ධානය කියන්නේ, ભારતીય රාෂ්ට්‍රීය විකාශාත්මක සමාවේශී ගත්බන්ධන. එතකොට මේ සන්ධානය ගත්බන්ධන කියන්නේ ඇලයන්ස් කියන එක. මේ සන්ධානයට දේශපාලන පක්ෂ 27ක් තියෙනවා කියන එක තමයි මීට ටික දවසකට කලින් ජනවාරි මාසේ මං හිතන්නේ මැද විතර වෙනකොට තිබිච්ච තත්ත්වේ. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වේ ටිකක් වෙනස් වෙලා තියෙනවා. මම මෙතෙන්දි කියන්න ඕනේ මේ සන්ධානය බිහි කිරීම සඳහා මූලික පියවර ගත්තු අවස්ථාවේ 2023 අවුරුද්දේ ජූනි මාසේ මම වීඩියෝ එකක් කරා YouTube එකේ. මේ පොඩි පොඩි ඩිස්කෂන් එකක් ඇත්තටම ඉන්දියා, ඒ කියන්නේ විපක්ෂ සන්ධානය ලත්තැනම ලොප් කියලා. ඉතින් ඒකට යම්කිසි හේතු ටිකක් තිබුණා ඒ කාරණේ ඉදිරිපත් කරන්න. අවසානයේදී මං හිතන්නේ ඒක ඇත්තටම බොහොම මේ වෙනකොට ඒක ඇත්තක් වගේ සිද්ධ වෙලා තියෙනවා. ඇයි ඉන්දියා සන්ධානය කඩාගෙන වැටුනේ, මොකද්ද ඉතින්දි සිද්ධ වුණේ, මොකද්ද ඒ මොකද ඒගොල්ලන්ගේ අරමුණ, ඒ වගේ දේවල් ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. අපි දන්නවා ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ බොහොම දුර්වල තත්ත්වයක තිබුණේ පහුගිය අවුරුදු කිහිපය තුළ. ඇත්තෙන්ම ඒක සම්පූර්ණයෙන්ම එහෙමයි කියන්නත් බැහැ. මොකද සමහර ප්‍රාදේශීය දේශපාලන පක්ෂ ભારતીય ජනතා පක්ෂත් එක්ක හොඳ සටනක් දුන්න ඒ ප්‍රාන්තවල, නැත්තම් ඒගොල්ලෝ ශක්තිමත් ප්‍රදේශවල. ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ඇතරම දකුණු ඉන්දියාව අපි පොඩ්ඩක් අමතක කරන්න ඕනේ මෙතෙන්දි. ආන්ධ්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු සහ කේරළය විශේෂයෙන්ම ඒවයේ BJP කෙච්චර ශක්තිමත් නැති නිසා. එතකොට ඒව ගැන කතා කරන එක ඒ තරම්ම තේරුමක් නැහැ මේ කතාබහේදී. නමුත් අවසාන සන්ධානයක් හැදෙනකොට යම් කිසි ආසන ප්‍රමාණයක් ඒ පක්ෂ දිනා ගන්න හින්දා ඒ පක්ෂ වැදගත් වෙනවා ඉන්දියා සන්ධානයට. කොහොම හරි ප්‍රධාන වශයෙන් ඔය ප්‍රාදේශීය දේශපාලන පක්ෂ කියලා කිව්වහම තමිල්නාඩු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය, ආන්ධ්‍ර ප්‍රදේශවල YSR කොංග්‍රස් පක්ෂය සහ තෙලිඟු දේශම් පක්ෂය කියන පක්ෂ දෙක, සහ ඔරිස්සාවේ එහෙම නැත්නම් ඔදිශා ප්‍රාන්තයේ බිජු ජනතා දල් පක්ෂය, ඒ වගේ පක්ෂ. ඊළඟට ඊටත් වඩා BJP එකත් එක කෙලින්ම හැප්පෙන පක්ෂ විදිහට තෘණමූල් කොංග්‍රස් පක්ෂය ප්‍රධාන වශයෙන්ම බටහිර බෙංගාලේ සහ තවත් සමහර ප්‍රාන්තවල ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ආම් ආද්මි පක්ෂය වගේ දේශපාලන පක්ෂ අපිට සලකන්න පුළුවන්. එතකොට දැන් මේ පක්ෂ අතුරින්, විපක්ෂයේ තියෙන දේශපාලන පක්ෂ අතුරින්, BJP විරෝධී දේශපාලන පක්ෂ අතුරින් ප්‍රධාන තැනක් තාමත් තියෙන්නේ ඉන්දියානු ජාතික කොංග්‍රසයට. හැබැයි කොංග්‍රස් පක්ෂයේ පහුගිය අවුරුදු කිහිපය ඇතුළත විවිධාකාර කාරණා සිද්ධ වුණා. පක්ෂයේ හරියට ඇත්තටම මේ හරියට දිව්වේ නැහැ. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා නැහැ අවුරුදු ගණනාවකින්. ඉතම ඇතක් වෙනකම්, මං කියන්නේ ගිය අවුරුද්දේ අවසාන කාලේ වගේ වෙනකම්. එතකොට පක්ෂය කිසිම වැදගත් විදිහ කැම්පේන් එකක් කරලා තිබෙන්නේ නැහැ ගිය අවුරුද්දේ. ಭಾರತ್ ජෝඩෝ යාත්‍රා කියලා කැම්පේන් එක වෙනකම් අවුරුදු ගණනාවක් තිස්සේ ඡන්දයක් කිට්ටු වුණාම දනිපනි ගාලා මොන මොනවා හරි ටිකක් කරලා රැලීස් ටිකක් පවත්වලා මිනිසුන්ට කතා කරලා ඒගොල්ලෝ මිනිස්සු ඡන්ද දෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා මිසක ඒගොල්ලෝ නිරන්තරයෙන් දේශපාලන කටයුතු වල නිරත වුණේ නැහැ. හරියට විශේෂම නායකත්වය රාහුල් ගාන්ධි නිකන් පාර්ට් ටයිම් පොලිටිෂන් කෙනෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ BJP එක ඉස්සරහට යන එක සහ කොංග්‍රස් පක්ෂය පල්ලෙහාට වැටෙන එක එක්තරා දුරකට පුදුමයකුත් නෙවෙයි. කොංග්‍රස් පක්ෂයට සාමාන්‍යයෙන් කොහොමත් පුරුදු ඡන්ද යම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඡන්ද ටික ලැබෙන හින්දා කොංග්‍රස් පක්ෂයට ආසන කීපයක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අවුරුද්දේ සමානට ඒක පොඩ්ඩක් වැඩි වෙන්න තිබ්බ තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒ අරුණහම කොංග්‍රස් පක්ෂය විශේෂ හැකියාවක්, දක්ෂතාවයක්, ශූරත්වයක් පෙන්වුම් කළේ නැහැ දේශපාලන වේදිකාව අල්ලගන්න. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙනත් දේශපාලන පක්ෂ, BJPකට විරුද්ධ වෙනත් දේශපාලන පක්ෂ, ශක්තිමත් විදිහට BJPකට තරඟ කරන්න පුළුවන් දේශපාලන පක්ෂ ඉස්සරහට ඇවිත් තිබුණා. ඒවා කිසියම් ආකාරයක ජාතික මට්ටමේ බලාපොරොත්තු සහගත තත්ත්වයකට ආවා. තෘණමූල් කොංග්‍රස් එක බලාපොරොත්තු වුණා ජාතික මට්ටමේ යම් කිසි තැනක් ගොඩනගා ගන්න. ආම් ආද්මි පක්ෂයත් බලාපොරොත්තු වුණා. නමුත් ඒගොල්ලන්ට ඒක කරන්න ඒ තරම්ම පහසු වුණේ නෑ. අමතක කරන්න නරකයි, නිදහස් ඉන්දියාවේ අද වෙනකම් ඇත්තටම මේ සම්පූර්ණ ඉන්දියාවම වගේ වසාගත්තු දේශපාලන පක්ෂ, එහෙම නැත්නම් ඉන්දියාවම වගේ පැතිරිච්ච දේශපාලන පක්ෂ කියලා අදටත් තියෙන්නේ කොංග්‍රස් පක්ෂයයි BJP එකයි විතරයි. ඉතින් ඒක එච්චරම ලේසි වැඩක් නෙමෙයි ඒ වගේ සම්පූර්ණ ඉන්දියාව පුරාම පැතිරෙන දේශපාලන පක්ෂයක් ගොඩනගා ගැනීම. ඉතින් කොහොම හරි එක පැත්තකට කොංග්‍රස් පක්ෂය හරියට පොලිටික්ස් කරේනේ. නමුත් ඒගොල්ලන්ට පාරම්පරිකව යම්කිසි සම්ප්‍රදායිකව යම්කිසි ඡන්ද ප්‍රතිශතයක් කොහොමත් තිබුණා. ඊළඟට ඒක හින්දා ඒ ඡන්ද ප්‍රතිශතය නැති වෙන්නේ නැති හින්දා වෙන විපක්ෂ දේශපාලන පක්ෂයකට ඇවිල්ලා ලොකු බලයක් හදාගන්න විදිහක් තිබුණෙත් නැහැ. නමුත් ඒ කොංග්‍රස් පක්ෂය විපක්ෂයට හරි නායකත්වයක් දුන්නෙත් නැහැ. ওই විදිහට මහා අවුල් සහගත තත්ත්වයක තිබිලා තමයි 2023 අවුරුද්දේ ජූනි මාසෙදී ඒගොල්ලෝ තමත් පක්ෂ ගණනාවක් සම්බන්ධ වෙලා මුලින්ම ඇත්තම පක්ෂ 16ක් සම්බන්ධ වුණා. ඒගොල්ලන්ගේ පළවෙනි රැස්වීමට ඔය ඉන්දියා සන්ධානයේ, එතකොට නමක් දාලා තිබුණේ නැහැ, බිහාර් ප්‍රාන්තයේ පැට්නා නගරයේදී තමයි ඒගොල්ලෝ 2023 ජූනි මාසයේදී පළවෙනි මුණ ගැහුණේ. නිතීෂ් කුමාර් තමයි ඒකෙදී සත්කාරකත්වය දැරුවේ. කොංග්‍රස් පක්ෂය ඇයි සත්කාරකත්වය දැරුවේ නැත්තේ? කොංග්‍රස් පක්ෂත් එක්ක ප්‍රශ්න තියෙනවා මේ සමහර දේශපාලන පක්ෂවලට. ඒගොල්ලෝ හැමෝම BJPකට විරුද්ධයි තමයි. නමුත් ඒ සමහර පක්ෂ කොංග්‍රස් පක්ෂයත් එක්කත් සරලව කිව්වොත් වලි දා ගන්නවා. තෘණමූල් කොංග්‍රස් එක, ආම් ආද්මි පක්ෂය. මොකද ඒගොල්ලන්ටත් ඕනනේ ජාතික මට්ටමේ යම් කිසි ප්‍රසන්ස එකක් හදාගන්න. ඒ වගේ දේශපාලන පක්ෂ විශේෂම සහ තවත් පක්ෂ තිබුණා. ඉතින් මේ වගේ මේ අර්බුදකාරී එකිනෙකා කා කොටා ගන්න අයත් ඇතුළත් සන්ධානයක් තමයි මේගොල්ලෝ නිර්මාණය කළේ. ඒගොල්ලන්ගේ එකම අරමුණ නරේන්ද්‍ර මෝදිව පරාජය කිරීම. BJP එක එදා ඉඳන්ම කිව්ව එක චෝදනාවක් තමයි මේගොල්ලන්ගේ එකම අරමුණ නරේන්ද්‍ර මෝදි පරාජය කිරීම, නැත්නම් BJP එක පරාජය කිරීම. මේගොල්ලන්ට වෙන අරමුණු නැත කියලා. ඉතින් ඒක යම් කිසි ආකාරයකට ඒ කතාව ඇත්ත කියලා ඔප්පු වෙන විදිහ සිදුවීම්නුත් පස්සේ සිදු වුණා. මොකද මාස 6ක් යනකම් ඔය දේශපාලන පක්ෂවලට, ඔයිට අමතරව තව පක්ෂ තියෙනවා මම ඒක ගැන කතා කරන්න, තවත් කොංග්‍රස් පක්ෂයත් එක්ක තරඟ කරන පක්ෂයක් තමයි උත්තර ප්‍රදේශවල සමාජවාදී පක්ෂය. කොහොම හරි ඔය දේශපාලන පක්ෂ වලට එක් එක් ප්‍රාන්තවල ආසනවලට කොයි කොයි පක්ෂයද තරඟ කරන්න කියලා තාම හරියට තීරණය කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඡන්දේ ඕන වෙලාවක තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඕන වෙලාවක තියෙයි කියලා. මං හිතන්නේ තව මාසයක් විතර ගිහිල්ලා නියමිත කාලයට ඡන්දේ කෝල් කරයි කියලා මට හිතෙන්නේ. නමුත් දැන් ඕන වෙලාවක මෙතිවරණේ කැඳවන්න පුළුවන්. තාම මේ සන්ධානය ලෑස්ති නැහැ. අපේක්ෂකයවත් නම් කරලා නැහැ. එතකොට මේ ප්‍රශ්නේට එක හේතුවක් තමයි කොංග්‍රස් පක්ෂය සහ මේ ඉන්න සමහර දේශපාලන පක්ෂ අතර තියෙන තරඟය. ඒගොල්ලන්ටත් ඕනේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. අනික් කාරණේ තමයි රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂේ නායකයා විදිහට ඉන්න ගමන් කිසිම ආකාරයකට මේ ගැන පැහැදිලි තීරණයක් ගන්න තැනකට ආවේ නැහැ. කොංග්‍රස් පක්ෂයේ සභාපති කියලා මල්ලිකාර්ජුන් කර්ගේට සභාපතිකම දීලා තියෙනවා. චන්දෙන් තමයි පත් වුණේ. නමුත් මල්ලිකාර්ජුන් කර්ගේ සාමාන්‍යයෙන් ඔය ගාන්ධි පවුලට හිතවත් කෙනෙක්. එයාට සභාපතිකම දීලා තිබ්බට එයාට බලයක් නැහැ. හැමදේම තීරණය කරන්නේ ගාන්ධිලා. නමුත් ගාන්ධිලා තීරණ ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ දවස්වල, මේ අපි කතා කරන දවස්වල චන්දෙට ලෑස්ති වෙන්න ඕනි කාලේ ගොඩක් තීරණ ගන්න එක එක පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මේ ආසන වලට මේගොල්ලෝ, මේ ආසන වලට මේගොල්ලෝ ඡන්දෙ ඉල්ලන්න ඕනි ඒ කියලා ඒ ස්ට්‍රැටජි එක හදාගන්න අවශ්‍ය කරන කාලේ රාහුල් ගාන්ධි පාගමනක් යනවා. පාගමන යන්න තිබ්බේ දැන් නෙමෙයි, පාගමන යන්න තිබ්බේ මීට කලින්. ඉතින් එක පාගමනක් එයා ගියා, ඒක හරි. නමුත් යාත්‍රා යන්න තිබ්බේ දැන් නෙමෙයි. ඉතින් පක්ෂ මූලස්ථානයට වෙලා අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරමින් ළඟ එන මැතිවරණයට උපක්‍රම හදන්න ඕන වෙලාවේ මේ මනුස්සයා යනවා පාදයාත්‍රා. මන් දන්නේ මොන කවුරු මෙයාට උපදෙස් දෙනවද කියලා. ඒ වගේ මේ කොංග්‍රස් පක්ෂයේ දුර්වල නායකත්වය, සමහර අනිකුත් පාර්ශව ගණන් නොගැනීම, ඔය වගේ ප්‍රශ්න හින්දා, ඒ වගේම තීරණ ගන්න ඕන අවස්ථාවල් වල තීරණ නොගැනීම සහ මේ පක්ෂ අතරේ තාමත් තියෙන බරපතල අනවබෝධය විසින් ලොකු ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා මේ සන්ධානෙට. ඇත්තෙන්ම ඉන්දියාවේ මේ මැතිවරණ පිළිබඳ විශ්ලේෂකයෙක් කියව නැත්නම් මැතිවරණ උපක්‍රම සකසන්නෙක් විදිහට කාලයක් තිස්සේ කටයුතු කරපු, දැන් නැහැ නමුත් කාලයක් තිස්සේ කටයුතු කරපු ප්‍රශාන්ත් කිෂෝර් එක්තරා අවස්ථාවක නියම කතාවක් කිව්වා. ඔහු කියනවා මේ කියන සන්ධානයේ නායකයෝ තාම හම්බ වෙලා වැඩ කරලා තියෙන එකට මේ ඔක්කොමල්ලා එකතු වෙලා එක තැනක ඉඳගෙන සාකච්ඡා කරලා තියෙන්නේ දවස් 6යි. ඒ දවස් 6ත් සම්පූර්ණ දවස් නෙමෙයිනේ. සමහර වෙලාවට මේගොල්ලෝ එනවා ඇවිල්ලා ප්ලේන් එක කල්ලන්න තියෙනවා නම් අතරමැදදී සමහරට මීටිං ඉවර වෙන කලින් දවස් දෙක, සමහර මීටිංස් දවස් දෙකක් තිස්සේ තිබිලා තියෙනවා, සමහරු කලින් යනවා. අනික එක මේ 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 කතා බහට පැය 24ම යොදවන්නේ නැහෙනි. ඉන්දියාව කියන්නේ අති විශාල විවිධත්වයක් තියෙන රටක්. මේ පක්ෂ 27ක නායකයෝ හම්බ වෙනවා නම් මේ එක එක්කෙනා තමන්ගේ ස්ට්‍රැටජීස් කල්පනා කරලා කොයි පක්ෂයට කොයි ආසනෙද දෙන්නේ කියන එක කල්පනා කරලා ඒක ප්ලෑන් කරගන්න අවශ්‍යයි. මෙච්චර මේ 27 දෙනෙක් ඉන්නකොට මේ එක එක්කෙනාට තමයි කතා කරන්න වෙලාවක් හම්බ වෙන්නත් නැතුව ඇති මේ සමහර මීටිං වල. ඉතින් අන්න ඒ වගේ මහා විකාර සහගත මේ කිසිම මේ ගන්න ඕන තීන්දුව නියම වෙලාවට ගත්තේ නැති එක ලොකුම ප්‍රශ්නයක්. මේ ආසන වලට කවුද තරඟ කරන්න කියන එක සමහර විට දවසක් දෙකක් හම්බ වෙලා දැන් නෙමෙයි, තව මාස දෙක තුනකට කලින් මුණ ගැහිලා සාකච්ඡා කරලා විසඳා ගන්න ඕන කරපු ප්‍රශ්න. නමුත් අද වෙනකන් කටයුතු කරලා නැහැ. වැඩපිළිවෙලක් නැහැ. BJP එක කියනවා මේගොල්ලන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ, මේගොල්ලන් මෝදි පරද්දන්න විතරයි එකතු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියන කතාව BJP එක අද ඊයේ නෙමෙයි කිව්වේ, BJP එක ඉස්සර ඉඳන්ම ඕක කිව්වා. ඉන්දියා සන්ධානය හැදිච්ච දවස්වල ඉඳන්ම කිව්වා. දැන් බලාගෙන ගියාම BJP කියලා තියෙන දේ හරි. මේගොල්ලන්ට තාම කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්වත් මොකක්වත් එළියට දාලා නැහැ. හරි. මෙහෙම ප්‍රශ්න ඇති වෙන බව බොහොම පැහැදිලිව පේන්න තිබුණා දැන් මාස කීපයකට කලින්. මේ ගැන සාකච්ඡා කරනකොට ඔය කොංග්‍රස් පක්ෂයේ ප්‍රබල නායකයෙක් ඉන්නවා මනීෂ් තිවාරි කියලා. ඔහු කිව්වා මේ ගැටලු निराකරණය කරගන්න ප්‍රාන්තෙන් ප්‍රාන්තයට තියෙන ගැටලු ප්‍රාන්තෙන් ප්‍රාන්තේ निराකරණය කරගෙන ඉවර වෙලා මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. එහෙම තමයි එයා කිව්වේ. ඉතින් ඒ අර්ථ දක්වීමේ ලොකු අර්බුදයක් තියෙනවා. මොකද මේ කතා කරන්නේ ජාතික මට්ටමේ ඉලෙක්ෂන් එකක් ගැන. ප්‍රාන්ත මට්ටමේ ඉලෙක්ෂන්ස් වලදී සමහර වෙලාවට BJP එක පරාද වෙලා තියෙනවා. ඒ වගේ කාරණා හින්දා සමහරට ඔහු හිතන්නේ ඇති ඒ විදිහට ප්‍රාන්තෙන් ප්‍රාන්තේ අවධානය යොමු කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේක එහෙම තත්ත්වයක් නෙමෙයි. මේක ජාතික මට්ටමේ ඉලෙක්ෂන් එකක්. නරේන්ද්‍ර මෝදි අගමැති අපේක්ෂක ඇවිදින් ඉදිරිපත් වෙලා තියෙනවා. නරේන්ද්‍ර මෝදි කියන්නේ බීජේපී එකට වඩා ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඒතකොට එහෙමනම් මේගොල්ලෝ සන්ධානයක් ගොඩනගනකොට ඔය බහුබූත අදහස් නැතුව හරියට වැඩ පිළිවෙලක් තීරණය කරලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් මේ කතාවේ කොච්චර විහිළුවක්ද කිව්වොත්, දැන් ඔය කාරණේ කියපු මනීෂ් තිවාරිත් දැන් බීජේපී එකට එකතු වෙන්න යනවා කියලා කටකතා පැතිරෙනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට මහා අවුල් සහගත තත්ත්වයක් යටතේ හැදිච්ච ඉන්දියා සන්ධානය දැන් ටිකෙන් ටික ගැලවෙන්න පටන් අරගෙන තියෙනවා. ඊට කලින් මං පොඩ්ඩක් ඕගොල්ලන්ට කියාගෙන යන්නම් මේ ඉන්දියා සන්ධානයේ තියෙන පක්ෂ ටික. මේක නම් මම මතකෙන් නෙමෙයි කියන්නේ. මේ පක්ෂ අතර තියෙනවා, කවුරුත් දන්නවා, මේ ඉන්දියන් ජාතික කොංග්‍රසය තමයි ප්‍රධාන පක්ෂය. ඒක ඇරුණහම ආම් ආද්මි පක්ෂය තියෙනවා, සමස්ත ඉන්දියානු පෙරමුණු බලකාය. මේක ඇත්තටම වාමාංශික පක්ෂයක්, සුභාෂ් චන්ද්‍ර බෝස් හදපු පක්ෂය. අවුරුදු 80ක් විතර පරණයි දැන්, අවුරුදු 84ක් පරණයි ඇත්තටම මං හිතන්නේ සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ පක්ෂය. ඊළඟට සමස්ත ඉන්දියානු තෘණමූල කොංග්‍රස් එක, ආයි කියන්නේ මේ ෆෝවර්ඩ් බ්ලොක් එක එච්චර ලොකු පක්ෂයක් නෙමේ අද, නමුත් යම් කිසි කාලයක සැලකිය යුතු ජනපදනමක් තිබ්බ පක්ෂයක්. සමස්ත ඉන්දියානු තෘණමූල් කොංග්‍රස් එක සාමාන්‍යයෙන් බටහිර බෙංගාලයේ තමයි ප්‍රබල. ඊට අමතරව ත්‍රිපුර, මෙඝාලය වගේ ප්‍රාන්තවල තරමක ජනපදනමක් තියෙනවා. ගෝවෙත් ඒගොල්ලෝ ජනපදනමක් හදාගන්න උත්සාහ කරා පහුගිය කාලේ, කෙච්චරම සාර්ථක වුණේ නැහැ. ඊළඟට ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය, කියන්නේ CPI කියන කොමියුනිස්ට් පාර්ටි ඔෆ් ඉන්ඩියා. ඊළඟට ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී, එහෙම නැත්නම් මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, කොමියුනිස්ට් පාර්ටි ඔෆ් ඉන්ඩියා මාක්සිස්ට්. ඊළඟට තව එකක් තියෙනවා, කොමියුනිස්ට් පාර්ටි ඔෆ් ඉන්ඩියා මාක්සිස්ට් ලෙනිනිස්ට් ලිබරේෂන්. මේක ඉස්සර කාලේ නැක්සල්වාදී දේශපාලන පක්ෂයක්, හැබැයි ක්‍රියාකාරී දේශපාලනයට ඇවිල්ලා තිනවා. බිහාර් වල තමයි සාමාන්‍යයෙන් ගොඩක්ම ශක්තිමත්. ඊළඟට ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම්, ඉන්දියන් යුනියන් මුස්ලිම් ලීග් එක, ඉන්දියානු එක්සත් මුස්ලිම් ලීගය. ඊළඟට ජම්මු සහ කාශ්මීර් ජාතික කොංග්‍රසය කියන පක්ෂය මිමෑතකදී කිව්වා ඒගොල්ලෝ තනියම තරඟ කරනවා කියලා. සමහර විට BJP එක ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට එකතු වෙන්නත් තියෙන පුළුවන් ඉඩ තියෙනවා කියලා කටකතාවක් තියෙනවා. ඊළඟට ජම්මු සහ කාශ්මීර් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජාර්ඛන් මුක්ති මෝර්චා, කේරළ කොංග්‍රස් එක, කේරළ කොංග්‍රස් එකේ මේ එම් ෆැක්ෂන් එක, මානි ෆැක්ෂන් එක, මානි පාර්ශවය, ජාතිකවාදී කොංග්‍රස් පක්ෂය. මේ පක්ෂෙත් ළඟදී දෙකකට කැඩුණනි. ශරත් පවාර එක්ක ඉන්න කණ්ඩායම තමයි මෙතන ඉන්නේ. රාෂ්ට්‍රීය ජනතා දල්, රාෂ්ට්‍රීය ජනතා දල් තියෙන්නේ බිහාර්වල. විප්ලවවාදී සමාජවාදී පක්ෂය, පොඩි දේශපාලන පක්ෂයක්. ඊළඟට සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය තියෙන්නේ උත්තර ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්. ඊළඟට ශිවසේනා උද්ධව බාලතකරේ පාර්ශවය. ඊළඟට විදුතලයේ චිරුතයිගල් කච්චි, විදුතලයේ චිරුතයිගල් කච්චි කියන්නේ තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයක්. ඊට අමතරව මේ සන්ධානයෙන් ගැලවිලා ගියා ළඟදී ජනතා දල් එක්සත් නිතිෂ් කුමාර්ගේ පක්ෂය. නිතිෂ් කුමාර තමයි පළවෙනි මීටිමේ සත්කාරක, නමුත් නිතිෂ් කුමාර දැන් ගැලවිලා ගිහිල්ලා. ඊළඟට රාෂ්ට්‍රීය ලෝක් දල්, රාෂ්ට්‍රීය ලෝක් දල් පක්ෂය කියන්නේ චරන් සිංගේ මුණුමුරා. චරන් සිං කියන්නේ හිටපු අගමැතිවරයෙක්, ගොවි නායකෙක්. එතකොට එයාගේ මුණුමුරා නායකත්වය දීපු පක්ෂ, දෙන පක්ෂය. ඉතින් මෙන්න මෙහෙම ඒ පක්ෂ දෙක ගැලවිලා ගිහින් තියෙනවා. තවත් පක්ෂ සමහරට ගැලවිලා යන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. මම අර කලින් කියපු කාරණා හේතු කොටගෙන, ඒ කියන්නේ මේ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ දුර්වල නායකත්වය සහ අනිකුත් ඔය මම කියපු යම් යම් කාරණා හේතු කොටගෙන සන්ධානය පොඩ්ඩක් අවුල් සහගත තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදි මම අර කලින් කිව්වත් වගේ මං ඉස්සරත් මේ ගැන යම් කිසි අවස්ථාවල්වල කියලා තියෙනවා. මං හිතන්නේ ඉන්දියාවේ ඔය කණ්ඩායම් ගොඩක් එකතු වෙලා එහෙම විපක්ෂ බලවේග ගොඩනගා ගැනීමේ අවුලක් තියෙනවා. මේක කිසිම එක්සත් භාවයක් නැති වෙයි කියලා මිනිසුන්ට බයයි. මේගොල්ලෝ තරඟ කරන්නේ මෝදිව පරාජය කිරීමේ කමාරුණින් විතරක් නම්. පැරිවිලා හරි මේගොල්ලෝ දින්නොත් ඒගොල්ලන්ගේ එකම අරමුණ ඡන්දෙත් එක්කම ඉවර වෙනවා. ඒගොල්ල එන්නේ මෝදිව පරද්දන්න නම් ඒගොල්ලන්ට වෙන පොදු අරමුණක් නැත්තම් මෝදි පරදිච්ච ගමන්, ඒ කියන්නේ මේගොල්ලෝ ඡන්දෙ දිනපු ගමන් ඒගොල්ලන්ගේ එකම පොදු අරමුණ ඉවරයි. ඊට පස්සේ කැඩිලා කැඩිලා යනවා. ඉතින් ඕක තමයි වෙන්න පුළුවන් දේ දැනටත් මේකේ කැඩෙන්න පටන් අරගෙන තියෙන නිසා. ඔන්න ඕක හින්දා මිනිස්සු ටිකක් විශ්වාස කරනවා අඩුයි මේ වගේ සන්ධානවලට යමක් කරන්න පුළුවන් කියලා. හැබැයි මීට කලින් හැදිච්ච මේ වගේ සන්ධානවලට වඩා ටිකක් වෙනසක් තියෙනවා මේක. මේක මේ 2004 විතර කොංග්‍රස් පක්ෂ ප්‍රමුඛව හදාගත්තු එක්සත් ප්‍රගතිශීලී සන්ධානයට ටිකක් සමාන සන්ධානයක්. ඒක හින්දා යම් කිසි ආකාරයක වෙනසක් තියෙනවා, මොකද ප්‍රධාන පක්ෂයක් විදිහට කොංග්‍රස් පක්ෂය තියෙන හින්දා. ඉතින් නමුත් අපි දන්නේ හරියටම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක. දැන් යන විදිහට නම් අර UPA එක තරම්වත් සාර්ථක සන්ධානයක් නෙමෙයි මේ හැදිලා තියෙන්නේ. බටහිර බෙංගාලයේ කොංග්‍රස් පක්ෂ නායක අදිල් රාජන් චෞද්‍රි, බටහිර බෙංගාලයේ මහඅමතිනිය මමතා බැනර්ජි සම්බන්ධයෙන් කරපු විවේචන හින්දා තෘණමූල් කොංග්‍රස් එක අවස්ථාවක කිව්වා අපි බටහිර බෙංගාලයට තනියම තරඟ කරනවා, අපිට කොංග්‍රස් පක්ෂයේ උදව් අවශ්‍ය නැහැ කියලා. ඒත් එක්කම දැන් මේ වෙනකොට පංජාබ් ප්‍රාන්තයේදී ආම් ආද්මි පක්ෂය කියලා තියෙනවා, අපි තනියම තරඟ කරනවා. ඊට අමතරව සමාජවාදී පක්ෂය උත්තර ප්‍රදේශවල තමන්ගේ අපේක්ෂකයෝ ටික දෙනෙක්ව නම් කරලා තියෙනවා. තවත් පක්ෂ දෙක තුනක් මම අර කිව්වා වගේ සම්පූර්ණයෙන්ම මේ සන්ධානයෙන් ගැලවිලා අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ කොංග්‍රස් පක්ෂයට මේ සන්ධානය එකතු කරගෙන තියාගන්න පුළුවන් වේද, මේගොල්ලෝ හරියට මේ සන්ධානය එකතු කරගෙන තියාගනීද කියන ගැටලුවක් තියෙනවා. ඉතින් අනික් පැත්තට මං කලින් කිව්වත් වගේ මෝදිට විරුද්ධ අපේක්ෂකෙක් හරියට තාම ඉස්සරහට දාලා නැති එක හින්දා බොහෝ විට මෙතිවරණය මේගොල්ලන්ට අවාසිදායක වෙන්න පුළුවන්. දැන් මේ ඉතුරු කට්ටිය කවුරුවත් ගියේ නැතත්, දමල ගහලා ගියේ නැතත් මේ ඉන්දියා සන්ධානයට අවාසි සාගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්නෝ තත්ත්වයක් තමයි සරලව තියෙන්නේ. තව ටික දවසක් තියෙන හින්දා මෙතිවරණයට එන්න අපිට මෙතිවරණය කිට්ටු වෙනකොට සමහරට බලන්න පුළුවන් වෙයි තව වෙනස්කම් සිද්ධ වෙනවද, තව කවුරු කවුරු හරි මේ ඉන්දියා සන්ධානය කඩාගෙන යනවද කියන එක. පහුගිය දවස්වල මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඉන්ඩියා ටුඩේ සී වෝට මෝඩ් ඔෆ් ද නේෂන් සමීක්ෂණයේදී පෙන්නුම් කරලා තියෙනවා කියලා. මං හිතන්නේ ඡන්ද 335ක් BJP එක පැත්තට, මං හිතන්නේ ඡන්ද 166ක් හෝ ඒ වගේ ප්‍රමාණයක් ඉන්දියා සන්ධානයට. ඒනුත් 72ක් මං හිතන්නේ කොංග්‍රස් පක්ෂය දිනා ගන්න ආසන කියලා වුන් කියලා තිබ්බා. කොංග්‍රස් පක්ෂයට කලින් අතවට ආසන ටිකක් ලැබෙයි, නමුත් සමහර විට ලැබෙයි, නමුත් BJP එක පරද්දන්න තරම් පුළුවන් තරම් ප්‍රමාණයක් ලැබෙයිද, අනික් මිත්‍ර පක්ෂවලට එහෙම ලැබෙයිද, BJP එක පරද්දන්න පුළුවන්ද කියන සැකය තියෙනවා. මට දැනට පේන විදිහට එහෙම BJP එක ලේසියෙන් පරද්දන්න පුළුවන් තත්ත්වයක මේ කියන ඉන්දියා සන්ධානය නැහැ. සහ ඉන්දියා සන්ධානය තව තවත් සමහරට කෑලි කෑලි ගැලවිලා යන තත්ත්වයක් සමහරට ඉදිරියේදී ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා.